ඊළඟට ගරු සුජිත් සංජය පෙරරා මැතිතුමා ඔබතුමාට විනාඩි 8යි. ඕඩර් ප්ලීස් ගරු අජිත් රාජපක්ෂ මැතිතුමන් මූලස්සනය වෙත.
සභාපතිතුමනි, ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් සම්බන්ධව කාරක සභාවස්ථාවේදී අදාත් දක්වා නවත්තා සැලසීම පිළිබඳව මගේ ස්තුතිය ඔබතුමාට මම පළමුකොට පිරිනමනවා. ඒ වගේම අපි දන්නවා කර්මාන්ත අමාත්‍යංශය ගත්තොත් එහෙම මේ රටේ ආර්ථිකයටත් ඒ වගේම ජන ජීවිතයත් විශාල දායකත්වයක් දරන අමාත්‍යංශයක් හැට තමයි මේ අවස්ථාවේදී අපි හඳුන්වන්න ඕනේ. ඉතින් කර්මාන්ත අමාත්‍යංශ සම්බන්ධව මේ අවස්ථාවේදී අපි කතා කරුවොත් එහෙම මම හිතන්නේ වර්තමාන රජය මේ කර්මාන්තය පැත්ත විතරක් නෙමේ විශේෂම කුඩා කර්මාන්ත පැත්ත සම්බන්ධවත් අවධානයක් යොමු කරලා තියෙනවා කියලා අපිට මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒකට හේතුව තමයි කර්මාන්ත විශේෂ මෙතෙක් කල් තනි අමාත්‍යංශයක් වශයෙන් තිබුණා වුණත් මේ අවස්ථානුකූලව අමාත්‍යංශ තුනකට කඩලා ඒක රාජ්‍ය අමාත්‍යංශයක් බවට පත් කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම මේ අවස්ථාවේදී කතා කරන්න කැමති විශේෂයෙන්ම මේ දිනවල මම හිතන්නේ විශේෂ වශයෙන්ම අපේ දයාසිරි ගරු අමාත්‍යතුමාට බාර වෙලා තියෙන මේ බතික් කර්මාන්තය සම්බන්ධව අපි දන්නවා පහුගිය දවස්වල ගොඩාක් කතා කෙරුවා. ඒ වගේම ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා බතික් කර්මාන්තය ගත්තොත් එහෙම පහුගිය කාල සීමාව තුළදී විශේෂ අවධානයක් තිබුණේ නැහැ. මොකද අපි දන්නවා මේ කර්මාන්තයේ නියැලලා ඉන්න අයට නොයෙකුත් ආකාර දුෂ්කරතාවන් අපහසුතාවයන් මැද තමයි මෙතෙක් කල් මේ කර්මාන්තය කරගෙන ආවේ. එනිසා ගරු සභාපතිතුමනි, අපි ඉල්ලා සිටින කැමැති මේ ලායිදී ගරු අමාත්‍යතුමාගේ විශේෂ අවධානය සඳහා යොමු වෙලා තියෙන අවස්ථාවේදී විශේෂයෙන්ම අපි කියනවා උගාක් වෙලාට මේ කර්මාන්තයට සම්බන්ධලා ඉන්න උදවියට මේ කර්මාන්තය කරගෙන යනකොට අපි දන්නවා රසායනික ද්‍රව්‍ය ඒ වගේම ඩයි වර්ග එහෙම ලබා ගැනීමේදී ඒවා පහසු විදිහට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පුළියමක් කරන්න කැමැති ඔබතුමන්ගෙන් ඒ සඳහා යම්කිසි අවධානයක් යොමු කරලා ඒ සම්බන්ධ බද්දක් තියෙනවා නම් එහෙම නැත්නම් සහනදායි වැඩපිළිවෙලක් යටතේ මේව සම්බන්ධ අවශ්‍ය කරන ද්‍රව්‍ය ඒව ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ කර්මාන්තකරුවන්ට ලොකු පහසුවක් ඇති වෙනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊට අමතරව ගරු සභාපතිතුමනි, මම තවත් එකක් ගරු අමාත්‍යතුමාගේ අවධානය ඉස්සරහා යොමු කරන්න ඕනේ. මොකද මේ බතික් කර්මාන්තය කියන එක හැම රෙදි පිළිවෙලින්ම කරන්න පුළුවන් කමක් නැහැ. හැම රෙදි වර්ගයකම මේකට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම රෙදි වර්ග කීපයක් තමයි මේ බතික් කර්මාන්තය සඳහා ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ නිසා ඒ රෙදි සම්බන්ධවත් අද මං හිතන්නේ ඒවා ගෙනෙන කොටත් යම්කිසි තීරු බද්දක් එහෙම නැත්නම් යම්කිසි බදු වලට යටත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම ඉල්ලා සිටින කැමැති ඒ සම්බන්ධවත් යම්කිසි බදු ක්‍රමයක් ආයෝජනය කරනවා නම් ඒ සම්බන්ධව සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම අද මං හිතන්නේ අද යම් යම් ආනයන සීමාවන් තුළ මේ රෙදි පිළිගැන්වීමේ සම්බන්ධවත් යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒවා සම්බන්ධව යම් අවස්ථාවලදී ඒ විශේෂිත රෙදිපිලි වල හිඟියකුත් වෙළඳ පොලේ තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම ඉල්ලා සිටින කැමැති මේ කාර්ය නිසියාරක් කරන්න අවශ්‍ය නම් මේක හොඳින් ඉදිරියට ගෙනියන්න ඕන නම් අපි ඉතාමත් හොඳ වෙළඳ පොලකුත් සකස් කර ගන්න ඕනේ. ඉතින් අපි එක පැත්තකින් බලනවා රජය හොඳ තීන්දුවක් අරගත්තා මේ බතික් නිෂ්පාදන වලට පිටරටින් ගෙන්නන එක තහනම් කෙරුවා. ඒක ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා දේශීය කර්මාන්තයේ අපි වැඩි දියුණු කරන්න ඕනේ නම් දේශීය කර්මාන්තයේ දියුණු කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ දේශීය වෙළඳ පොළ ශක්තිමත් කරන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලා සිටින කැමැති මේ වෙලාවේදී මේ ගරු ප්‍රේෂකර්ම කමාත්‍යංශත් ඔබතුමාට තීරණ නිසා විශේෂයෙන් ඇඟලුම් මේක බතික් කර්මාන්තයට විතරක් නෙමෙයි අපි දන්නවා නිමි ඇඳුම් වලටත් යම්කිසි බද්දක් එහෙම නැත්නම් තීරු බද්දක් අය කරනවා නම් අපේ දේශීය කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අපි දන්න විශාල පිරිසක් අද නිමි ඇඳුම් සඳහා දේශීය වශයෙන් අද ඒක සම්බන්ධ කර්මාන්තයේ නියැලලා ඉන්න උදවිය ඉන්නවා. ඉතින් ඒ අයට මම කියන ලොකු පහසුවක් වෙනවා මේ පිටරටින් එන නිමි ඇඳුම් වලට සඳහා තියෙන බද්දක් වැඩි කරලා ඒකේ ආනයන සීමා කරන්න කටයුතු කරනවා නම් අපේ දේශීය නිෂ්පාදකයන්ට ලොකු වාසියක් වෙනවා. ඒ වගේම ලොකු නිෂ්පාදන වෙළඳ කොළක් අපිට ඇති කර ගන්නත් පුළුවන්කම ලැබෙනවා කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. මේ සමයේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කරන්නේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි අනිත් පැත්තෙන් ගැන කතා කරුවොත් එහෙම තව කර්මාන්ත අමාත්‍යංශ කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා මේ අවස්ථාවේදී මැටි කර්මාන්තය ඒ වගේම පිත්තල කර්මාන්තය සම්බන්ධවත් ඒ වගේම වේවැල් කර්මාන්තය සම්බන්ධවත් අද ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් අර්ථ වශයෙන් මේක වෙන්න ඕනේ. මොකද අපි දන්නවා සමහරක් අවස්ථාවේදී අපේ කාල සීමාව තුලත් මේක සම්බන්ධ විශේෂ අවධානයක් යොමුුනේ නැහැ. දැන් ගරු ඇමතිවරේ පත් කරලා තියෙන අවස්ථාවේදී මම හිතන හැටියට මේ කර්මාන්ත කරුවන්ට ලොකු පිටුවහලක් ඉදිරි කාලයේදී ඇති කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම මැටි කර්මාන්තය. මොකද මේවා ගැන කතා කිරීම නැහැ. අද මම හිතන්නේ මේ සම්බන්ධ විශේෂ ඇමතිවරේ පත් වෙලා පහුගිය කාලයේදී විශේෂයෙන් මේ සම්බන්ධ ලොකු අවධානයක් ඇති කෙරුවා. ලොකු අවධානයක් ඇති කරලා මේ සම්බන්ධ නිෂ්පාදන වලට මංහිතන් ලොකු වෙළඳ කොලක් මේ ලංකාවතුළම දේශී වශයෙන් ලොකු වෙළඳ කොලක් ඇති කරන්නත් අපි ඒ සම්බන්ධව කටයුතු කරන අපේ රණවීර ඇමතුතුමා කටයුතු කරන්න කටයුතු කරුවා කියන එක මේ අවස්ථාවේ අපි මතක් කරන්න ඕනේ. ඉතින් මම ඉල්ලා හිට කැමති මේ වෙලාවේදී මොකද මැටි කර්මාන්තේ නිල ඉන්න අයටත් මේක පහසුවෙන් කරගෙන යන්න පුළුවන් කමක් නැහැ ගරු ඇමතුතුමනි. මොකද අපි දන්නා මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී අපි දන්නා නොයෙකුත් ආකාරයේ අපහසුතාවයන් තියෙනවා. මැටි ටික සපය ගන්න ගියාම ඒ ටික ප්‍රවාහණය කර ගන්න ගියාම බලපත්‍ර ලබා ගැනීමේදී නොයෙකුත් ආකාරයේ ගැටලු සාගත තත්ත්වයන් තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම ඉල්ලා හිට කැමති මේ සම්බන්ධව තියෙන නීති රීති දිහිල් කරලා මේ අයට මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ලබා ගන්න ඒ වගේ මේ කර්මාන්ත කරගෙන යන්න යම් කිසි දීමනාවක් එහෙම නැත්නම් ණය මුදලක් ආධාර මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් මේ කර්මාන්තය ඉදිරියට ගේන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් වේවැල් කර්මාන්තය ගැන මම හිතා අද ඒ ගැන කතා කරන්න දෙයක් ඉදිරියට නැහැ. අද සාමාන්‍යයෙන් මම හිතන්නේ මේ වේවැල් දෙනී විතරයි වේවැල් කර්මාන්තය නියලා ඉන්න පිරිස් ටික ඉන්නේ. බොහොම සුළු පෞල් සංඛ්‍යාවකට අද මේක සීමා වෙලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි ඒ නිසා මම වේවැල් කර්මාන්තය ගැන ගත්තොත් එහෙම ඒක තියෙන ගැටලුව තමයි මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විතරක්. අපි දන්නා වේවැල් අද ලංකාව තුළ හොයාගන්න පුළුවන් කමක් නැහැ. අද මම දන්නා පරිසර ප්‍රශ්න තියෙනවා. ඒ වගේ වන නීති සංරක්ෂණ නීති රීති තියෙන තොරතුරු තුළ මේවා හොයාගන්න පුළුවන් කමක් ඇති වෙලා නැහැ. අපි දන්නා හස්ත කර්මාන්තය ගැන කතා කරුවොත් එහෙම යටිගත ප්‍රදේශයේ මන් නියෝජනය කරන ප්‍රදේශයේ දැන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරලා තියෙනවා. ඒක ආරම්භ කරන්න මැදිහත් වුණේ මම විශේෂයෙන්ම දයාගමගේ කරු අමාත්‍යතුමාගේ ප්‍රතිපාදනය යටතේ උණබට කර්මාන්ත ශාලාවක් අපි ආරම්භ කෙරුවා. ඒ උණබට කර්මාන්ත ශාලාව ආරම්භ කරලා දැන් ඒකේ මම හිතන්නේ පවුල් ගණනාවක්. මේක අත් වශයෙන් තනි ව්‍යාපාරයක් හැටියට නෙමෙයි තියෙන්නේ. මේක සෞපාකාර ක්‍රමයක් වගේ ව්‍යාපෘතියක් වශයෙන් තියෙන කරු සභාපතිතුමනි මේකට අවශ්‍ය කරන උපකරණ අපි ලබා දුන්නා. නමුත් මේක වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඒකට අවශ්‍ය කරන උපකරණ අවශ්‍ය වේලන උපකරණ අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේව සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා ඒක දිනු කරන්න අතීත දෙන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් තව කාරණු කාරණා රාශියක් තියෙනවා මේ අවස්ථාවේදී කතාකරන්න. මේ කාල වේලා ඉක්ම ගිය නිසා මම කතා කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙනම් මේ කර්මාන්ත ගැන කතා කරනකොට මේවා දැන් දේශීය වෙළඳ පොළට ඒ වගේම අපි විදේශීය වෙළඳ පොළට යනවා නම් පොදුවේ ගත්තාම මේ පේෂ කර්ම, වේවැල් කර්මාන්තේ, පිත්තල කර්මාන්තේ අනිකුත් කර්මාන්ත මේ හැම එකටම යම් කිසි දැනුමක්. මොකද අපි දන්න අලුත් පරම්පරාව මේකට එන්නේ නැහැ කරු සභාපතිතුමනි. හැමදාම සම්ප්‍රදායික පවුල් වලමයි මේකට සම්බන්ධලා ඉන්නේ. තරුණ පිරිස මේකට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ වෘත්ති පුහුණු සම්බන්ධව අපේ රාණ්ඩි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේ වෘත්ති පුහුණු ලබා දෙන ආයතන වලට මේ සම්ප්‍රදායික කලා ශිල්ප ගැන ඒ වගේම සම්ප්‍රදායික අපේ වැඩ පිළිවෙල සම්බන්ධව යම් කිසි දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් මේ වර්තමාන තරුණ පරපුරත් මේ සම්බන්ධව යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ පැත්තෙන් ගත්තාම තව එක කාරණාවක් විතරක් කියලා මම නතර කරන්න ගල සභාපතිතුමනි. අනික් කාරණා තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ. දැන් මේ කර්මාන්ත කරගෙන යනකොට තියෙන දේ තමයි ප්‍රාග්ධනය. මොකද අපි දන්නවා පහුගිය දවස්වල මුදල් විශාල වශයෙන් ප්‍රශ්නවලට ආවා. මොකද කොරෝනා පළවෙනි වසංගතයේ පළවෙනි රැල්ල ආපු වෙලාවේදී ගල සභාපතිතුමනි අපි දන්නවා මේ කර්මාන්ත වල නියැලලා හිටපු අයට රජයේ මගින් මැදිහත් වෙලා කාර්ක ප්‍රාග්ධනය ණයක් ලබා දුන්නා. ඒ කාර්ක ප්‍රාග්ධනය ණය ලබා දුන්නට ඒක ගෙවන්න ග්‍රේස් පීරියඩ් එකක් නැත්නම් මේ සහන කාලයක් ලබා දීලා තිබුණා. ඒ සහන කාලේ ඉවරෙන්න තිබුණේ ගිය මාසේ වෙනකොට. ගිය මාසෙ ඉස්සෙල්ලා මාසෙ. ඒ කියන්නේ මම හිතනට ජූලි මාසෙ. ඒ ජූලි මාසෙ මේක අවසන් කරන්න යනකොට තමයි දෙවනි රැල්ල ආවේ. එතකොට මේ කර්මාන්ත කරුවන්ට මේක ගෙවන්න ආරම්භ කරනකොටම නැවත වරක් ඒ අයගේ කර්මාන්ත ඇන හිටලා තියෙනවා. ඒ නිසා මේක
අවසන් කරන්න ගර්මන්තුමන් කාලේ.
ඒ නිසා ගරු මම ඉල්ලා හිටන කැවිලි ගරු අමාත්‍යමන් ලගින් මේ සම්බන්ධ අවධානය යොමු කළා. මුදල් අමාත්‍යංශයත් එක්ක කතා කළා. මොකද මේ කාර්ක පාග්ධනය වසර දෙකකට කාල සීමාවකට තමයි දීලා තියෙන්නේ. වසර දෙකකට ඇදිලා තියෙන කර සභාපති මේක මදි. එතකොට මේ බැංකු වාරිකය මාසිකට ගෙවන්න තියෙන වාරිකය ඉතාමත් ඉහළ වට්ටමකට ගන්නවා. ඒ සම්ම ඉල්ලා හිට කැමති මේක අවුරුදු 4ක් දක්වා
කාලය අවසන් කරන ගමන්
ණය දීපේක අවුරුදු 4ක සීමාව සඳහා ගෙවන්න අවස්ථාව සරසා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මේ අවස්ථාවේදී මම සුභපතනවා ගරු අමාත්‍යතුමන් දෙපළට ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමන් තුන්දෙනාටම ඒ වගේ විශේෂයෙන්ම අපි දන්නා මේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් හැට කටයුතු කරන්නේ බොහොම පළපුරුද්ද තියෙන විවිධ ආයතන වල දේශන ආයතන ප්‍රධානීක් හැට කටයුතු කරපු අපි චූලානන්ද පෙරේරා මහත්මයාතුලේ කාර්ය මණ්ඩලයත් මම සුභපතමින් මේ අවස්ථාවේදී මගේ වචන සල්පේ වාසන් කරනවා.
කොමෙන්ස් උදේ ගරු මන්තුමා මේ ළඟට ගාමිණී වෙලෙපඩ ගරු මන්තුතුමා උතුමාට මිනිත්තු 5ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ වැසීර්ස තුනක් රාජ්‍ය අමාත්‍යංශ තුනේ වැසීර්ස තුනම පිළිබඳව සාකච්ඡා කරන අද දිනේදී වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව විශේෂයෙන්ම මා සතුටු වෙනවා. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ රට තුළ කර්මාන්ත පුනරුදයක් ඇති කිරීමේ අභියෝගය කාර්යසූර අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ ඇමතිතුමාට ලබා දීලා තිබෙන අවස්ථාවේ ඒ හා සමාන ක්‍රියාකාරීත්වයකින් යුතු රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් යටතේ පවතින අමාත්‍යංශ තුනේම බලපෑම මා නියෝජනය කරන දිස්ත්‍රික්කයට තිබෙන අවස්ථාවක මා විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මැණික් කර්මාන්තය පිළිබඳව විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් කතා කරන මන්ත්‍රීවරයෙක් නිසා. ඊට කලින් වචනයක් ප්‍රකාශ කරන්න ඕනි. අපි දැක්කා මෙතන අපේ ආචාර්යතුමෙක් MY සමානයි MX ධන 100 ආකාරයේ ටොන් ගානක තියරි දේශනාවක් ඉදිරිපත් කළා. කුසිකර්ම අමාත්‍යාංශයේ කරගෙන යන ක්‍රියාවලියට විශාල අභියෝගයක් එල්ල කරනු ලැබුවා. එතුමාගේ ඥාණය මම එතුමාට සිහිපත් කරන්න කැමති. ආචාර්යතුමනි, ඔබේ ඥාණය 2015 පෙබරවාරි මාසයේදී ඉතර පහළ වුණා නම් අර මහ බැංකුව මංගල්ල කරන අවස්ථාවේදී ඔය කියපු ආකාරයේ ශක්ති ව්‍යාපාරයේ වගේ හාල් මෝල් දහසක් මේ රටේ ඇතිකරන්න පුළුවන් කියන කාරණාව එතුමාට මතක් කර දෙමින් මම මගේ කරුණු දැක්වීමට ඉදිරිපත් වෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම මැණික් කර්මාන්තය ලංකාවට විශාල අපනයන ආදායමක් ගෙනත් දෙන කර්මාන්තයක් බවට පත් වෙලා තිබෙනවා. කොවිඩ් අසංගතය හරහා යම් යම් පසුබැසීම් වලට ලක් වෙලා තිබුණත් ඉතා අඩු පිරිවැයකින් විශාල විදේශ විනිමයක් උපයා ගන්න කර්මාන්තයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙන විභවතාවයේ තිබෙන කර්මාන්තයක් මැණික් කර්මාන්තය. මේ වෙනකොට ලංකාව පුරාම මැණික් බලපත්‍ර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 5000ක විතර ප්‍රමාණයක් ලබා දීලා ලංකාව පුරාම 70000ක විතර ශ්‍රමිකයන් සංඛ්‍යාවක් නිරත වන කර්මාන්තයක් වෙලා තිබුණත් මේ කාලයේදී මෙය සාමාන්‍යයෙන් 30000ක 40000ක ප්‍රමාණයකට පහළ බැහැලා තිබෙනවා. ඒ தত্ত্বය ඉහළ දමා ගැනීම සඳහා ගරු කර්මාන්ත ඇමතිතුමාගෙත් ඒ වගේම සංස්ථාව භාර අපේ රාජ්‍ය ඇමතිතුමා විශාල මෙහෙයක් කරමින් ඒ කර්මාන්තයේ ඉහළට ගැනීමට කරුණ ලබන උත්සාහයට රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ නිරතලා ඉන්න ජනතාව වෙනුවෙන් මම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පුද කරන්න කැමැති. ඒ වගේම
තව නිතු දෙකක් තියෙන ගරු මන්ත්‍රීතුමා.
නමුත් අපි දකිනවා ලංකාවේ විදේශයන්ගෙත් විශාල ස්වර්ණාභරණ වෙළඳපොළක් තිබුණා වුණාට කර්මාන්තයේ මැණික්කා ස්වර්ණාභරණ වුණාට ස්වර්ණාභරණ ශාස්ත්‍රයේ ඉන්න නිෂ්පාදකයන් පිළිබඳව ඒ කර්මාන්ත කරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පැනලා ගිලා තිබෙනවා. ලංකාවේ කර්මාන්ත ශාස්ත්‍රයේ මේ ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ ස්වර්ණාභරණ හදන අය පිළිබඳව සැලකිල්ලක් යොමු කළා, ඒ අයට පුහුණුව ලබා දීලා, ඒ අයගේ තාක්ෂණික අවශ්‍යතාවයන් ඉටු කර දීලා, ඒ අය කර්මාන්තයට ඇද ගැනීම සඳහා ඉතා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව මේ අවස්ථාවේදී සිහිපත් කරමින් ඉදිරියේදී ඇතිවෙන්නා වූ මේ අභියෝගකාරී තත්ත්වයට මැණික් කර්මාන්තය හරහා විශාල අපනයන ආදායමක් ලබා ගැනීමට ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු ඉතා කඩිනම් කරන්න කියලා ඉල්ලා සිටිමින්, ඒ වගේම තමයි ගරු ඇමතිතුමනි, අපි දකිනවා ලංකාවේ නැති මැණික් වර්ග විශාල ප්‍රමාණයක් ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් මැඩගස්කර් වගේ රටවල් වලට ගිහිල්ලා අරන් ඇවිල්ලා ලංකාවේදී කපලා උපදාලා අග එකතු කරලා නැවත අපනයනය කරනවා. මේ මැණික් තමයි තායිලන්තයේ බැංකොක් නුවර එහෙම නැත්නම් චීනයේ මැණික් ව්‍යාපාර මැණික් වෙළඳ මධ්‍යස්ථානවල විකිණෙන්නේ. නමුත් මේ අය මුහුණ දෙන විශාල ගැටළු සම්භාරයක් තිබෙනවා. ඒ තමයි මේ අයට කෙලින් ඒ රටවල් වලට පියාසර කරලා ගුවන්ගත වෙලා යන්න පහසුකම් නැහැ, විදේශ සම්බන්ධතා නැහැ. එන්නේ ඒ පිළිබඳව අවධානයක් යොමු කළා
කඩිනමින්
ලබා ගන්න පුළුවන්, ඒ අයට ගිහිල්ලා මැණික් අරගෙන එන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ඉල්ලා සිටිමින් මට ලබා දුන් කාලයේ පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පය නිමා කරන්න බොහොම ස්තුති.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු වරුණ ප්‍රියන්ත ලියනගේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් ලැබෙනවා.
ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්, වගේම මේ ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්න මන්ත්‍රීවරයෙක් විදිහට මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ අමාත්‍යංශයේ වැණික්කා ස්වර්ණාභරණ අමාත්‍යංශය සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතන්නේ විමල් විරංශ ගරු අමාත්‍යතුමාට විශාල වගකීමක් තියෙනවා. මොකද අමාත්‍යංශ තුනක රාජ්‍ය අමාත්‍යංශ තුනක වැඩවැළීමේදී. ඒ වගේම මම ඉතාමත් සන්තෝෂ වෙන්නේ මේ ශ්‍රේෂ්ඨ නිලයින කෙනෙක් විදිහට 1971 න් පස්සේ අපේ අපිට මතකයි ඉතිහාසයේ මම හිතන්නේ ආචාර්ය එන්.එම්. පෙරරැමැත්තුමා මේ සංස්ථාව පිහිටුවට පස්සේ වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් මේ වසරේ තමයි පිහිටව ගන්න අපිට පුළුවන් වුණේ මේ ශ්‍රේෂ්ඨයේ දිනු කරන්න. ඒ නිසා අපි තමත් සන්තෝෂ වෙන්නේ වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටවලා මේ අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි අපි දන්නා දිස්ත්‍රික්ක ගණනාවක මේ සම්බන්ධයෙන් මැණික් ශ්‍රේෂ්ඨය සම්බන්ධයෙන් ලයින විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම අපේ සභාපතිතුමත් අජිත් රාජපක්ෂ මහත්තුමත් මේ ශ්‍රේෂ්ඨයේ නිරලා ඉන්න කෙනෙක්. ඒ වගේම අපි ඉතාමත් සන්තෝෂ වෙනවා ගරු ලොහන් රත්නවත මැතිතුමනි ඔබතුමාට විශාල ශක්තියක් අපේ වලේබඩ අපේ ගරු මන්ත්‍රීතුමා එතුමා මම හිතන්නේ ඩිරෙක්ටර් ජෙනරල් විදිහට මැණික් හා සරණවරණ අධිකාරිය වැඩ කරා. එනිසා එතුමාගෙන් උපරිම ශක්තිය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි දැක්කා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 250ක අපනයන ආදායමක් මේ මැණික් වලින් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම 2019දී ඇමරිකන් ඩොලර් මිලියන 98ක් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ විශාල මුදලක්. ඒ වගේම එතුමා කිව්වා වගේ මේ වෙනකොට යම්කිසි පහළ බැහිමක් තියෙන මොකද මේ ශේෂ්ත්‍රයේ නිලලා ඉන්න පිරිස සඳහා නොයෙකුත් ගැටලු රාශියක් තියෙනවා. ඒවා निराකරණය කර ගැනීම තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒ නිසා මම දැක්කා 2009 අංක 66 දරන පතලා ඛනිජ ද්‍රව්‍ය සංශෝධන පනත ගරු අමාත්‍යතුමනි. ඒ නිසා මේ පනත මගින් දඩ ගාස්තු වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා දඩ ගාස්තු කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලයිසන් එකක් නැතුව හදිස්සියේ තමන්ගේ වත්තේ යම් කිසි පස්ගැරීමක සිද්ධ වුණොත් ඒවා අල්ලන් ගිහිල්ලා නඩු දාන්නේ දැම්මට පස්සේ ගෙලින්ම රුපියල් 50000යි අවම දඩය 50000 සිට ලක්ෂ දක්වා. ඒ නිසා මම විශ්වාස කරන ඔබතුමාට හැකියාව තියෙනවා මේක ගැසට් පත්‍රයක් මගින් මේ අවම ගාස්තු 50000 කියන එක අඩු කරලා දෙන්න පුළුවන් වුණොත් මොකද මේ ශේෂයෙන් නිල් නේන කට්ටියට වැඩ කරන්න අවස්ථාව ලබා දෙන එක තමයි අපේ වගකීම. සයි ඉස්සෙල්ලා 2009 ඉස්සෙල්ලා තිබුණ රුපියල් 5000යි 50000ක් වුණා කෙලින්ම. ඒ නිසා විශාල ගැටලුවක් විදිහට දකින්නවා. සමේක निराකරණය කරගන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි අපි දැක්කා ගිහාණ්ඩුව කාලෙත් මේ මැණික් සංස්ථාවට එන සභාපතිවරු ඉක්මනිම මාරු වෙනවා. මොකද 8 දිනක් විතර මාරු වෙලා තිබුණා. ඒ වගේම මේ මාස දෙක ඇතුළතත් තව එක්කෙනෙක් මාරු වෙලා තියෙනවා. ඒ නිසා මේ සභාපතිවරු මාරු වෙනකොට ඒ සභාපතිවරුන්ගේ අදහස් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ මාස දෙකකටත් එක්කෙනෙක් මාරු වෙලා. ඒ නිසා එතුමාගේ කතාවක් කළා තිබුණා පහුගිය එතුමාගේ පත්වීමත් එක්කම එතුමා බලාපොරොත්තු වෙනවලු ජෙම් ටවර් එක කියන එක රත්නපුරේ තමයි ස්ථාපිත කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද රත්නපුර තමයි අපේ ප්‍රධාන මැණික් නගරයේ විදිහට. ඒ නිසා ජනාධිපතිතුමත් බලාපොරොත්තු වුණේ ජෙම් ටවර් එක රත්නපුරේ ස්ථාපිත කරන්න. මම දැක්කා මේ අයවැයනුත් ලක්ෂ 100ක් වෙන් කළා තියෙනවා. හැබැයි මේ මුදල ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණාව මම දන්නේ නැහැ. ඒ නිසා කොහොම වුණත් ලක්ෂ 100 ගරු අමාත්‍යතුමනි මදි. නමුත් මේක කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත කරන්න ඕනි කියන අදහසෙන් අලුතෙන් පත් වෙච්ච සභාපතිතුමා කතා කරලා තියෙනවා. ඒ නිසා මේක ජනාධිපතිතුමාගේ අදහස් තියෙන්නේ රත්නපුරේ ස්ථාපිත කරන්න. ඒ නිසා මම විශ්වාස කරන එක රත්නපුරේම ස්ථාපිත වෙන්න ඕනි කියන අදහස. ඒ වගේම ගරු අමාත්‍යතුමනි අපි ලයිසන් නිකුත් කිරීමේදී අපේ වලේබඩ මන්ත්‍රීතුමාත් කිව්වා වගේ ලයිසන් නිකුත් කිරීමේදී අපිට විශාල ගැටලු රාශියක් තියෙනවා. ඒ නිසා මේ ලයිසන් නිකුත් කිරීමේදී ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණා වන් ස්ටොප් ෂොප් ක්‍රමයක් ඇති කරලා එකම ස්ථානයකදී මේ බලපත්‍ර සියලු ටික ලබා දෙන්න. මොකද ගොවි ජන සේවකේ ගැටලු දිනවා. ඒ වගේම පුරාවිද්‍යාවකින් අවසර ගන්න ඕනි. ඒ වගේම සුළු වාරි මාර්ග වලින් අවසර ගන්න ඕනි මේ ලයිසන් එකක් ගැනීමේදී. ඒ වගේම LRC එකෙන් අවසර ගන්න ඕනි. මේ LRC එකෙන් අවසර ගැනීමේදී LRC එකේ ඉඩමක බලපත්‍රයක් ගන්නකොට පර්චේස් කර දෙන්නේ රුපියල් 40000ක් ගන්නවා අපි. පර්චේස් කර ගරු අමාත්‍යතුමා LRC එක ලයිසන් එකක් ගැනීමේදී. හැබැයි මහවැලි ඉඩමකදී අක්කරයකට රුපියල් 6000යි. එතකොට LRC එකේ 40000යි මහවැලි ඉඩමකදී හයදායි මෙහෙම වෙන්න බෑ මොකද රජයේ ඉඩමක් නම් යම්කිසි සාධාරණ මුදලක් ඇති වෙන්න ඕනේ මොකද LRC එකට ගෙවන්න ඕනි ගොවි ජන සේවයකට ගෙවන්න ඕනි අනිකුත් අමාත්‍යංශ වලට ගෙවන්න ඕනි මේ ගෙවලා ලයිසන් එකක් ගන්නකොට අපි දන්නවා වර්ෂාපතන එනවා වැඩ කරන්න විදිහක් නැහැ සා අපි නැවතත් කාලයක් ගත වෙනවා සා මේ වගේ ගැටලු රාශියක් තියෙනවා ගරු අමාත්‍යතුමනි ඒ වගේම මේවා निराකරණය කළා දෙන්න කියලා අපි අපි මැණික් ශේෂ්ත්‍රේ නිල්ලා ඉන්න උදවිය විදිහට ඔබතුමාගේ ඉල්ලීම් කරනවා ඒ වගේම අපි කතා කරා එන්නම් පෙරමැතුමා ඉතිහාසයේ මේකේ ජෙම් බැංක් එකක් ඇති කරන්න ඕනේ කියලා. හැබැයි ජෙම් බැංක් එක ඇති කරන්න ඕනේ කියලා කිව්වට ඒ අදහස ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද ඉතිහාසයෙන් දැන් කතා කරා. නමුත් අපේ උපාධිය දක්වා රත්න විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය දක්වා යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද මේක වැලියුවේෂන් කරන්න ඕනේ. ගල් වැලියුවේෂන් කළා. ඒක ඩිපොසිට් කරන්න ඕනේ නිසා. සම මේවා ඩිපොසිට් කරන්නම් ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන උදවිය අපි අධ්‍යාපනය ලබා දීලා කටයුතු කර ගන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේක උපාධියක් දක්වා ගෙනහිල්ලා ලබා දෙන වර්ධනය කළා. එවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් හදා ගන්න. මොකද අපි දැක්කා කොරෝනා වසංගතයේ කාලේ අපේ ව්‍යාපාරික ප්‍රජාව විශාල අසරණ භාවයට පත් වුණා. මොකද බැංකු ක්‍රමයක් නැහැ මැණික් ගලක් තියලා අපිට ලෝන් එකක් ගන්න පුළුවන් ක්‍රම. හැබැයි වටින ගල් තියෙනවා ලක්ෂේ හරි නැත්නම් කෝටියක ගලක් තියලා අපිට බැංකුවෙන් ලෝන් එකක් ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි ගල් අතේ තියාගෙන ඒවා විකුණ ගන්න බැරුව විශාල අපහසුතාවයකට පත් වෙනවා. මොකද මැණික් ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නකොට හැම කෙනෙක් මෙන්නේ මැණික් ගලක් විකුණන්න. හැබැයි විකුණනකොට අතේ සල්ලි දෙන්නුනි ගන්න සල්ලි නැත්තම්
මිනිත්තු දෙකක් තියෙනවා
බැංකුවක තියලා හරි ගන්න අවස්ථාව හදලා දෙන්න නිසා මම කිව්වේ ඒකයි වැලියුවේෂන් ලා බිහි කරන්න ඕනේ අපි බිහි කළා ඒ ගලක් බැංකුවකට තියලා ගන්න අවස්ථාවක් හදා ගන්න ඕනේ කියන අදහස මම කතා කරන්නේ ඒ වගේම මේ මැණික් ශේෂ්ත්‍රේ නියලා ඉන්නේ විශ්වාසයේ මත මැණික් ශේෂ්ත්‍රේ තියෙන්නම විශ්වාසයේ මත හැබැයි මේ විශ්වාසය අද යම් කිසි මට්ටමක බලුදු වෙලා තියෙනවා මොකද මේ රටේ ආර්ථිකය ලෝක ආර්ථිකය කඩා වැටෙනකොට අපි චෙක් වලට ගිහිල්ලා තියෙනවා චෙක් දීලා මැණික් ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා හැබැයි අද චෙක් එකත් රිටර්න් වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා ඒ නිසා මේ චෙක් සම්බන්ධයෙන් කටයුතු කරනකොටත් මේ චෙක් වලට නිගරු චෙක්පත් සඳහා නීතිමය තදින් බලපාන තත්ත්වයක් හදලා දෙන්න ඕනේ එමුන් නැත්තම් එහෙම මැණික් ශේෂ්ත්‍රේ න්‍යායලන ව්‍යාපාරිකයෝ කඩා වැටෙනවා මොකද ගල් අරන් ගිහිල්ලා ගත්ත මිනිස්සු මේ රටෙන් එක්ක පලා ගිහිල්ලා තියෙනවා. එහෙම අවස්ථා අනන්ත තියෙන නිසා ව්‍යාපාරිකයන්ගේ කිසිම ආරක්ෂාවක්. ඒ නිසා මේක රැක ගන්න ඕනි, කර්මාන්ත රැක ගන්න ඕනි. ඒ වගේම මැණික් බලපත්‍ර දීමේදී අජිත් රාජපක්ෂ මැතිතුමා දන්නවා ඇති මේ බලපත්‍රය දීලා මැණික් ගැරුවට පස්සේ මහා අපි දන්නවා මේකේ අතුරු ඵලයක් විදිහට වැලි එනවා. ඒතර වැලි එන ටිකත් විකුණ ගන්න මැණික් බලපත්‍රයත් එක්කම පර්මිට් එකක් දෙනවා නම් තවත් හොඳයි ගරු ඇමතුමා. මොකද එහෙම වුණොත් ඒ වැලි ටික හරි විකුණ ගන්න පුළුවන් හදිස්සි මේක පහඩු වෙලා. ඒ නිසා මොකද මහා පරිමාණයෙන් පතල් කරනකොට ඒකේ අතුරු ඵලයක් විදිහට විශාල වැලි ප්‍රමාණයක් ඒ නිසා මේ බලපත්‍රෙත් එක්ක වැලි පර්මිට් එකකුත් විකුණ ගන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටමින් අවස්ථාව ලබා දීපිකට ස්තුතියන් දෙමින් මම නිහන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මේ ළඟට ගරු නිරෝෂන් පෙරරා මැතිතුමා ඔබතුමාට මිනිත්තු 17ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් වෙළඳ අමාත්‍යංශ ඇතුළුව විවාදය කරන වෙලාවේදී මටත් අවස්ථාවක් ලැබීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අප රට පිහිටා තිබෙන ස්ථානය, ඒ වගේම අපේ ඉතිහාසය ගත්තහම වෙළඳාම, ඒ වගේම ඒ වෙළඳාම තුලින් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මම දැක්ක මේ විවාදය අතරේ විවුර්ත ආර්ථිකය ගැන නොයෙකුත් දෙනා විවිධ අදහස් පළ කරනවා. විවුර්ත ආර්ථිකයේ අඩුපාඩුකම් ගැන, ඒ වගේම 1977 අපි විවුර්ත ආර්ථිකය හඳුන්වා දුන්නයි පස්සේ මේ රටේ කර්මාන්ත විනාශ වුණයි කියන මතය අනුව පංගුවක් මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරා. ඉතින් මට කියන්න තියෙන්නේ විවුර්ත ආර්ථිකය ගැන ඔච්චර අමාරු නම්, විවුර්ත ආර්ථිකය ඔච්චර හොඳ නැත්තම් 94 ඉඳලා තිබුණා විවුර්ත ආර්ථිකය වෙනස් කරන්න. විවුර්ත ආර්ථිකය හරියට ක්‍රියාත්මක කරන්න නැතුව විවුර්ත ආර්ථිකය ගැන හරියට ඒ මූලධර්ම හරියට වටහා ගන්න නැතුව විවුර්ත ආර්ථිකය අතින් මේ රට කර්මාන්ත නැත්තම් මේ රටේ ආර්ථිකය විනාශ වුණයි කියන එක ඉතාම වැරදි සහගත ප්‍රකාශ කියලා මම මේ අවස්ථාවේදී පෙන්වා දෙන්න. මොකද අපි දකිනවා අනිත් රටවල්, ජාත්‍යන්තර රටවල් ඒවා දියුණුවනේ ව්‍යුත්පත් ආර්ථිකය තුල. රුසියාව ඒ වගේම චීනය වැනි රටවල්ලුත් පහුකාලීනව ව්‍යුත්පත් ආර්ථික ක්‍රමයකට ඇවිල්ලා තමයි ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තියක් ඒගොල්ලන් පෙන්වන්නේ. ඉතින් ඒ හින්දා ව්‍යුත්පත් ආර්ථිකය හරියට ක්‍රියාත්මක කරන්නට ඉස්සල්ලාම අපි වග බලා ගන්න ඕනේ ඒ ව්‍යුත්පත් ආර්ථිකය තුලින් අපේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ ශක්තිය ලැබෙනවා. ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ මහන්සියෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න. ඒ වගේම අපි දකිනවා මේ රට ඉතාම 1977 ඉඳලා අපනයනය පදනම් වුණු ආර්ථිකයක් තුළින් ඒ අපනයනය පදනම් වූ ක්‍රමවේදයක් තුළින් මේ රටට සම්පත් ගලාගෙන ඒ ක්‍රමවේදයක් තුළින් අපි ඒක සංවර්ධනය කරන්නට අපි උත්සාහ කරා. ඒ තුළින් ඇති වුණු ඇඟලුම් කර්මාන්තය අද වෙනකොට මේ ලෝකයේ ශක්තිමත්ම කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. මේ රටට විශාල විදේශ විනිමයක් ගේනවා. නමුත් අපි දැක්කා පහුගිය දෙවනි කෝවිඩ් රැල්ලේදී ඒ ඇඟලුම් කර්මාන්තය තුළින් ඒ නිසි වැඩපිළිලක්, නිසි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිලක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අපේ රටට විශාල අභියෝගයක් දැන් වෙනකොට වෙලා තියෙනවා. දැන් වෙනකොට මේ රටේ කෝවිඩ් රෝගීන් 26,000කට වඩා අද වෙනකොට හම්බෙලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන් 130කට ආසන්න ප්‍රමාණයක් අද වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. අද රජයට කිසිම වැඩපිළිලක් මේ රෝගය පාලනය කිරීම සඳහා තියෙනවද කියලා අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. එදා දිගින් දිගටම සෞඛ්‍ය ඇමතිතුමිය කිව්වේ මේ කොරෝනා රෝගය මේ රටේ සමාජගත වෙලා නැහැ කියලා. නමුත් අපි දකිනවා අද වෙනකොට ඒවා ඒ කතා අද වෙනකොට එතුමිය නවත්තලා අද වෙනකොට ඒගොල්ලන්ට පිළි අරගන්න තියෙන වෙනවා. අද මේ රටේ රෝගීන් 400ක් 500ක් නැත්තම් 800ක් දවසට මේ රටෙන් හම්බ වෙනවායි කියලා. ඒ වගේම අපි දැක්කා අපේ ආචාර්ය හර්ෂ ඩිසිල්වා මැතිතුමා සහල් මාෆියාව ගැන කතා කළා. සහල් මාෆියාව බිඳ දමලා අපේ රටේ සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට මේ හාල් ලබා දෙමීමේ ඒ අභියෝගය ජයගන්නට කොයිතරම් අමාරුද කියලා අපිට මේ අවස්ථාවේදී වැටහෙනවා. මොකද මේ රටේ ප්‍රධාන පෙළේ මෝල් කීපයක් මේ හාල් වෙළඳාම ඉතාම සූක්ෂම අන්දමින් ඒගොල්ලන් මේක පාලනය කරලා කොච්චර ගැසට් ගැහුවත් දැන් අද වෙනකොට ගැසට් පහක් ගහලා තියෙනවා. ඒ ගැසට් කොච්චර ගැහුවත් මේ රටේ හාල් මිල පාලනය කරගන්නට මේ රටේ රජයට අද බැරි වෙලා තියෙනවා. ඒ හින්දා අපි සාමාන්‍ය ජනතාවගේ අතින් අනිත් පැත්තෙන් අපේ ගොවි ජනතාවගේ පැත්තෙන් බැලුවත් ඒ පාර්ශව දෙකටම අද වෙනකොට අසාධාරණයක් විදිහට තමයි අපි දකින්නේ මේ හාල් මිල පිළිබඳව ප්‍රශ්න. ඒ වගේම ගණ්ඩ ධීවර ජනතාව. දැන් ධීවර ජනතාවට පහුගිය දවස්වල මේ කොරෝනා වසංගතය හින්දා තමන්ගේ ඒ ධීවර අස්වැන්න විකුණ ගන්නට බැරුව ගියා. ජනතාව බය වුණා. ජනතාව ධීවර ඒ ධීවරගේ මිල පහත දමලා ඒ ධීවර ජනතාවට විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඒ තමන්ගේ පවුල් වලට ඒ අවශ්‍ය ආදායම ලබා ගැනීමට ඒගොල්ලන්ට අපහසු වුණා. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම රජයට කියනවා ගොවි ජනතාවට ඒ වගේම ධීවර ජනතාවට නැත්තම් එළවලු වගා කරන ගොවියට ඒ වගේම වාහන ආනයනය කරන ඒ සුළු ඒ පාරිභෝගිකයාට ඒ වගේම විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියැලලා හිටින ඒ සියලු දෙනාටම සහන දීමේ වැඩපිළිලක් ක්‍රියාත්මක කරන්න. ඒක මම හිතන්නේ මේ රටේ රජය විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී අපේ රටේ ඒ කර්මාන්ත ආරක්ෂා වෙන පිළිවෙලට වැඩ කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම අපි දැක්කා සීනි පිළිබඳව විශාල ප්‍රශ්නයක් සීනි පිළිබඳවත්. මොකද සීනි වලටත් ගැසට් එකක් ගැහුවා. සීනි ගැසට් එකක් ගහලා අද වෙනකොට ඒ සීනි ගැසට් එකේ මිලට හොයාගන්නට බෑ. නමුත් සීනි ඒ බදු එහාට මෙහාට කිරීම තුලින් විශාල ලාභයක් යම් යම් පෞද්ගලික පාර්ශවයන්ට යාම තුලින් විශාල ආන්දෝලනයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේ රටේ විවුර්ත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරලා බෙදාහැරීමේ ජාලය තුලින් මේ මිල පාලනය කිරීම ඉතාම වැදගත්. බෙදාහැරීමේ ජාලය තුලින් මේ රටේ නිෂ්පාදකයාට ඒ වගේම මේ රටේ පාරිභෝගිකයාට සාධාරණයක් වෙන අන්දමින් ඒ අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. එහෙම වුණ නැත්නම් ලොකු ලොකු ව්‍යාපාරිකයන් අපේ ඒ දේශපාලඥයත් එක්ක එකතු වෙලා තමන්ම බිස්නස් කරනවා නම් මේ රටේ මං හිතන්නේ මේ රටේ හරියට මේ ආර්ථිකය ක්‍රියාත්මක කරන්න බෑ. මේ රටේ ඉතිහාසයේ වුණේ ඒකයි. මේ රටේ මිල පාලනය කරන්නේ ඒ බිස්නස් කරන කට්ටියට ඕන විදියට තමන්ට කොමිස් එක යන විදියට තමයි මේ මිල පාලනය කරන්නේ. ඒ මිල පාලනය කිරීම තුලින් තමන්ගේ දේශපාලන හයිය තුලින් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඒ තමන්ගේ බලය පාවිච්චි කරලා එක එක බදු ඒ වගේම එක එක ක්‍රම වෙනස් කිරීම තුලින් තමන්ගේ පෞද්ගලික ධනය ඒ වගේම තමන්ගේ පෞද්ගලික කොමිස් එක වැඩි කර ගැනීමේ ජාවාරමක් මේ රටේ ක්‍රියාත්මක කිරීම තුලින් තමයි මේ රටේ මේ ආර්ථිකය දුර්වල වෙන්නට හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දැක්කා සෞම්පකාර ව්‍යාපාරය ඒ වගේම සතුස ව්‍යාපාරය ගැන කතා කරනවා. ඒවා හොඳයි. ඒ සෞම්පකාරය තුලින් ඒ වගේම සතුස තුලින් මේ රටේ පාරිභෝගිකයාට අවශ්‍ය ඒ බඩු ඒ වගේම ආහාරය ලබා දීම හොඳයි. නමුත් අපි දකිනවා ඉතිහාසයේ පුරාම මේ සෞම්පකාර නැත්තම් සතුස විශාල මුදල් වංචාව ඒ වගේම හොරු මේ ආයතන වලට ඇවිල්ලා ඒ තුලින් ඒ පාරිභෝගිකයාට අවශ්‍ය සහනය ලබා දෙන්න. ඉතින් ඒ හින්දා අපි අපේ අමාත්‍යතුමාට කියනවා මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ. අපේ අමාත්‍යංශ ඍජුවම ඉඳලා ඒ සඳහා දැඩි නීති රීති පනවල මේක පාලනය කරන්නට කටයුතු කරන්න කියලා මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ඒ වගේම අපි කතා කරා මේ කොරෝනා වැඩපිළිවෙල තුලින් විශේෂයෙන්ම අයවැය ඉදිරිපත් කිරීම තුලින් අපේ රටේ ඒ තියෙන කර්මාන්ත වලට සහනයක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ කර්මාන්ත වලට කොච්චර සහනයක් ලැබිලාද කියලා අපිට මේ අවස්ථාවේදී විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ගත්තොත් එහෙම කර්මාන්ත ශාලාවක් වැහුවොත් ගරු ඇමතුමනි ඒ කර්මාන්ත ශාලාව නැවත ඇති කර ගැනීමට නැවත විවුර්ත කර ගැනීමට අපිට ඒක හැකි වේද කියලා අපි දන්නේ නැහැ. කඩයක් වැහුවොත් ව්‍යාපාරයක් වැහුවොත් මේ කොරෝනා හින්දා ඒක ආයමත් නැවත සක්‍රිය කරන්නට පුළුවන් වේද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා සංචාරක කර්මාන්තයේ ඒ හෝටල් වැහුවයි පස්සේ ඒ හෝටලේ වටා තියෙන විවිධ කඩ ඒ වගේම විවිධ ව්‍යාපාර අද වෙනකොට විශාල ලෙස වැසී යෑමේ තර්ජනයකට අද මුහුණ දීලා තියෙනවා. ඒ ජනතාවට අද විශාල වශයෙන් ඒගොල්ලන්ගේ අහිමි ආදායම අහිමි වීම තුලින් ඒගොල්ලන් ලීසින් එකක් දාලා වාහනයක් ගත්තත් ඒගොල්ලන් යම් කිසි ණයක් අරගෙන ඒ කඩේට බඩු ගත්තත් අද වෙනකොට ඒවා ගෙවා ගන්න බැරුව අද හරියට ඒ සහන අපේ රටේ සාමාන්‍ය ජනතාවට යන්නේ නැතුව අද වෙනකොට මේ රටේ සමස්ත ජනතාව අද අසරණ වෙලා ඉන්න තත්වයක තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ අයවැය තුලින් යම් යම් ආකර්ෂණ තියෙන වචන වලට සීමා නොවි මේ රටේ ජනතාවට සහන යන පරිදි අපි විශේෂයෙන්ම කටයුතු කරන්න. ඒ වගේම දැන් අද වෙනකොට ආනයනය සීමා කිරීම තුලින් ඒ ආනයනය වටා තිබුණු ඒ කුඩා ව්‍යාපාර නැත්තම් අපේ රටේ සාමාන්‍ය ජනතාවට අද ආදායම් මාර්ග ඇහිරිලා තියෙනවා. අපි කියනවා අපේ ඒ රජයට මේවා ගැන එකපාරම තීන්දුව තීරණ ගන්න එපා. එකපාරම ඕගලන් එකපාරම යම් කිසි නියෝගයක් දුන්නකොට වසර ගණනාවක් නැත්තම් දශක ගණනාවක් යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ ව්‍යාපාරය කරගෙන ඇවිල්ලා එකපාරම මේ කොරෝනා රැල්ල ඇස්සේ වගේ නියෝගකින් කොච්චර අසරණ වෙනවද කියලා මේ රටේ ඒ රජය ඉතාම සංවේදී විය යුතුයි. සංවේදී වෙන්නේ නැත්තම් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව මේ රජයට තේරුම් ගන්න බැරි නම් මේ රටේ ඒ ව්‍යාපාරය ඒ වගේම වෙළඳාම කඩා වැටෙන එක නවත්වන්න බෑයි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරනවා. ඒ වගේම මේ රටේ ඉතාම ප්‍රබූ පැලැන්තියක් තියෙනවා මේ රටේ විශාල ව්‍යාපාර කරන. ඒ විශාල ව්‍යාපාර කරන පැලැන්තියට මේ පාර්ලිමේන්තුවේ නැත්තම් මේ රට පාලනය කරන ඒ දේශපාලන මැති ඇමතිවරුන්ගේ සම්බන්ධකම් තියෙනවා. මේ සම්බන්ධකම් උපයෝගී කරගෙන ඒගොල්ලන්ගේ ඒ දේශපාලන ශක්තියෙන් අද වෙනකොට කුඩා ව්‍යාපාරිකයව මධ්‍යම ව්‍යාපාරිකයව වට්ටන ඒ ක්‍රමවේදයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි හාල් මාෆියාව ගැන කතා කරනකොට ඒ විශාල හාල් මෝල් විතරයි අද ඉතුරු වෙන්නේ. සීනි ගැන කතා කරනකොට විශාල සීනි ආනයනකරුවන් විතරයි මේ රටේ ඉතුරු වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මොන භාණ්ඩ ගැන කතා කරත් මොන කර්මාන්තය ගැන කතා කරත් විශේෂයෙන්ම අපේ රටේ සාමාන්‍ය කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ඒ කර්මාන්තකරුවන්ව රැකගැනීමේ වගකීම මේ රජයට තියෙනවයි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරනවා. ඒ වගේම අපි දකිනවා මේ රටේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව මේ අවුරුද්ද මේ පසුගිය අවුරුද්ද තුල මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීම තුලින් ඉතාම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනා දෙවන රැල්ල තුලින් මේ රජය යම් යම් ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම තුලිනුත් ඒ වගේම රුපියල් 5000ක් දීලා ඒ රුපියල් 5000න් මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කියන ඒ වැරදි මතය තුලිනුත් අද වෙනකොට ජනතාව පාරට බහින තත්වයට අදපත් වෙලා තියෙනවා. ජනතාව ගැන වැරදි ඒ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් හරි ආර්ථික ශක්තිය ඒගොල්ලන් තේරුම් නොගෙන ඒ හින්දා ඒ තුලින් විවිධ අභියෝග ඒ ජනතාවට දීලා තියෙනවා. අපි දකිනවා අපේ මහර බන්ධනාගාරය තුල ඒ බන්ධනාගාරය තුල කොරෝනා පැතිරෙනකොට මොනවද රජය කරේ? ඒක විතරාල අපේ රටට අපකීර්තියක් වුණා. ආණ්ඩුවේ පාලනයක් තියෙන බන්ධනාගාරයක් තුල මේ රජයට හරියට ඒ රැඳවියන් පාලනය කරන්න බැරි තත්වයකට අද පත් වෙලා තියෙනවා. මේක ඉස්සෙල්ලා වුණේ ආයමත් 2012 මේ කට්ටියම ඉන්න අවස්ථාවේ. ඉතින් ඒ හින්දා අපි කියනවා විශේෂයෙන්ම මේ කොරෝනා පාලනය අද වෙනකොට මේ රජය තුලින් ගිලිහිලා තියෙනවා. මේ රජය නැවත තමන්ගේ ඒ තාක්ෂණය ඒ වගේම දැනුම උපයෝගී කරගෙන ඒ අදහස් අරගෙන ඒ වගේම අද වෙනකොට ලෝකයේ කොරෝනා මැඩලීම සඳහා එන්නත් අද වෙනකොට විවිධ රටවල් දැන් වෙනකොට ඒවා පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳවත් අවධානය යොමු වෙලා අපේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීම සඳහා නැවත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන අදහසේ අපි විපක්ෂයක් හැටියට අපි ඉන්නවා. ඒ වගේම අපි දැක්කා අයවැය කතාවේදී ගරු මුදල් ඇමතිතුමා මේ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව අදහස් ප්‍රකාශ කළා.
තාම නීති දෙකක් තියෙනවා ගරු.
අපි කියන්න ඕනේ විශේෂයෙන්ම පහුගිය රජය GSP ප්ලස් සහනය, ඒ වගේම යුරෝපා මත්ස්‍ය අපනයනය තහනම ඉවත් කර ගැනීම සඳහා අපි වැඩ කරා. ඒ GSP ප්ලස් සහනයෙන් අපේ රටේ කර්මාන්ත කරුවන්ට අපනයන කරුවන්ට විශාල ශක්තියක් වුණා. ඒ වගේම මත්ස්‍ය අපනයනය තහනම ඉවත් කිරීම තුලින් අපේ රටේ ධීවර ශ්‍රේෂ්ඨයේ විශාල ලෙස ඉදිරි පිම්මක් පැන්න. අපේ රටේ ධීවරයට ශක්තිමත් ලෙස තමන්ගේ මත්ස්‍ය සම්පත අලෙවි කර ගැනීම සඳහා අවස්ථාවක් හම්බුණා. ඉතින් අපි කියනවා මේ වගේ අපිට ලැබුණු සහන නැවත නැති කරගන්නට කටයුතු කරන්න එපා. මේවා ගැන සංවේදී වෙන්න, මේවා තුලින් බැටගන්නේ මේ සභාවේ ඉන්න මැති ඇමතිවරු නෙමෙයි, මේ රටේ සාමාන්‍ය ජනතාව. මේ රටේ සාමාන්‍ය ධීවරය තමයි ඒකෙන් බැටගන්නේ. ඒ හින්දා මේ රටට තියෙන විශාලම ශක්තිය තමයි මේ රටේ පිහිටීම. මේ රටේ පිහිටීම උපයෝගී කරගෙන මේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාම විතරක් නෙමෙයි දේශීය වෙළඳාම ශක්තිමත් කිරීම සඳහා ඒ වගේම කොරෝනා වසංගතය තුලින් අපේ රටේ කර්මාන්තවලට ඒ වගේම වෙළඳාමට එල්ල වෙලා තියෙන මම ඉවර කරනවා එල්ල වෙලා තියෙන අභියෝග ජය ගැනීම සඳහා අපේ රටේ ජනතාවට සහන ලබා දීමත් ඒ වගේම පාරිභෝගිකයන්ට සාධාරණ කිරීමත් කරන්න කියලා මමයි කතාව අවසන් කරන්නේ.
කොමිස් සිටි කරුමන්තිතුමනි මේ ළඟට ගරු මොහොමඩ් පලීල් මර්ජාන්ගර් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. මූල ආසන ආරවුල මන්ත්‍රීතුමනි, මා මේ පාර්ලිමේන්තු කතා කරන පළමු කතාවයි. අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විසින් ඉදිරිපත් කරන ලද අයවැය කාරක සභාව අවස්ථාවේ පැවැත්වීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටට වෙනවා. ශ්‍රී ලංකා පොජන පෙරමුණ ජාතික ලේතු මන්ත්‍රු වශයෙන් මා පත් කිරීම කටයුතු කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝතාභය රාජපක්ෂ මහත්මයාට අපගේ පක්ෂේ නායක පස්වැනි විධායක ජනාධිපති ත්‍රස්තවාදී තුරන් කරපු අපේ නායක මාගේ ආදරෙන් නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට ශ්‍රී ලංකා පෝජන පෙරමුණේ නිර්මාණය කළ එම පක්ෂේ වත්මන් ජාතික සංවිධායක ගරු බෙසිල් රෝහණ රාජපක්ෂ මහත්මයාට මාගේ බලවත් ස්තුතිය පුද කිරීම සඳහා මේ අවස්ථාවක් කරගන්නවා. මූලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි, අද පෙර අයවැය කාරක සභාවේ අවස්ථාවේ සාකච්ඡාවට ගනු ලබන්නේ කර්මාන්තාන්තය. එම අමාත්‍යංශ යටතේ ඇති මෙනිකා ස්වර්ණභරණ ආසිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ පිළිබඳ කතා කිරීමට මා අදහස් කරනවා. ශ්‍රී ලංකා විදේශ විනිමය සපයන ප්‍රධාන කර්මාන්ත වශයෙන් මෙනික් හා ස්වර්ණාභරණ කර්මාන්තය හඳුනන්න පුළුවන්. අතිගරු අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙතුමා විසින් 2021 අයවැය කතාය සඳහන් කළ පරිදි රත්නපුර ජාත්‍යන්තර මෙනික් කර්මාන්ත නගරය සංවර්ධන කිරීමට මෙනික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීම ඉතා හොඳ දෙයක්. මෙවර 2021 වසරේ අයවැයතුමේතු මෙනිකා ස්වර්ණභාන ආසිත කර්මන්ත රාජ අමාත්‍යංශ යටතේ හඳුනාවදුන් වැදගත් කාරණ කීපයක් ගැන සඳහන් කරන්න කැමැති. පෞද්ගලික අංශය සමග තරංකාර මට්ටමින් මෙනික් ආසිත කර්මාන්ත නිර්මාණශීලී ප්‍රවේශයක් හරහා නවීනකරණයට ලක් කිරීම, වත්නාකම එකතු කිරීමෙන් තොරව අපනයන කරන මෙනික් අපනයන සීමා කිරීමට, ඒ ආසිත කර්මාන්තය සඳහා වටිනාකම එකතු කළ ඉහළ අපනයන ආදායමක් ලබා නොහැකි නිෂ්පාදනය සඳහා අවශ්‍ය නවීන තාක්ෂණ උපකරණ ආනයන කිරීමදී ඒවා බදුවලින් නිදහස් කිරීම, මෙනික් හා ඛනිජ සම්පත් කර්මාන්ත ආසිත ලබාගෙන යුතු පරිසර හා අනිකුත් අවසර පත්‍ර ලබා ගැනීම ක්‍රියාවලිය සරල කිරීම මගින් එම කර්මාන්තකරුවන් වෙත සහන සැපවීම. මෙම කරුණු ඉතාමත් වැදගත් කාලාවිච යෝජනා බව මාම සභාව සතුටින් ප්‍රකාශ කරනවා. මූලාසනයේ ආරවුල මන්ත්‍රීතුමනි, මෙනිකා ස්වර්ණභාන පරිශ්‍රයේ අභ්‍යාස ආයතනයේ මෙනිකා ස්වර්ණාභරණ කර්මාන්තයේ පරිසරය කටයුතු සංවර්ධන උදෙසා පිහිටා ඇති එකම රාජ ආයතනයයි. මෙම ආයතන මගින් මෙනික් හඳුනා ගැනීම, ගෞඩ තාප පිරියම් කිරීම, මෙනික් කැපීම, මෙනික් ගල් අනාකිරිකරණ ඇතුළු මෙනික් හා ස්වර්ණාභරණ කර්මාන්තට සම්බන්ධ අනිකුත් අංශ සම්බන්ධයෙන් පුහුණු පාඨමාලා පවත්වන ලබයි. මෙම ආයතන මගින් දිවයින පුරා මධ්‍යසන 10කදී සිය පුහුණු කටයුතු සිදු කරන අතර අපේ ඉලක්කය විය ඇත්තේ මෙනිකා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අදාළ පුහුණු පාඨමාලා 12කට ආසන ප්‍රමාණයක් දක්වන මේ ආයතන විසින් මෙහිවනු ලබන බව වැඩිදුරටත් පෙන්වා දීමට කැමැති. මූලාසනාර ගරු මන්ත්‍රීතුමනි, 1971 වසරේ ආචාර්ය එන්.එම්. පෙරේරා මෙතුමා විසින් මෙනික් සංස්ථා ආරම්භ කිරීමෙන් සමග මෙනික් ව්‍යාපාරයට විශාල පහසුකම් රසක් ලැබුණා. එමෙතුලින් විශාල විදේශ විනිමයක් රට තුළ ලැබුණා. ඒ මෙනික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ඉතිහාසයේ විශාලම සංදේශනයක් වන අතරම දෙදස් දාතර එත්තැක් පැවැති අතිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු සමය දක්වාම ඉහළ විදේශ විනිමයක් සහිත මෙනික් ව්‍යාපාරිකන් සඳහා විශාල සහන රාශියක් ලැබුණා. එම වකවානදී මෙනිකා ස්වර්ණභාන ඉතිහාසය සමත් තවත් සංදේශයකි මේ සඳහා සමත්ත මෙනික් ව්‍යාපාරක ප්‍රජාගෙන්ම ස්තුතිය මා එතුමාට මේ පොහොතින් පුද කරමි. ගරු මූලස්ථන අරෝඩ මන්ත්‍රමණි, එමෙන්ම මා කියන කැමති පිටරටින් මෙනික් ආයන
විනිත දෙක කාලයක්
ආනයන කිරීම සඳහා එමාවස්ථාව ලබාගෙන හැකි පරිදි ඇමරිකන් ඩොලර් 200ක් සහනයක් ලබා දීම, ඕන මාස්තාවක මෙනික් අපනයන කටයුතු වලදී ඇමරිකන් ඩොලර් 1500 ගෙවා මෙනික් රැගෙන යාම වැනි කටයුතුන් සහ ඇමරිකන් ඩොලර් 102ක් මුදලක් අප රටට ලබාගෙන හැකි වූයේ හිටපු ජනාධිපති අධිකර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු සමයේ එතුමා විසින් ලබා දුන් සහනය නිසාවත් යැයි මා මේ සභාව සතුටින් ප්‍රකාශ කරමිනි. මුලාසන අරවුඩ ධර්ම මන්ත්‍රීතුමනි, යාපාල ආණ්ඩුවෙන් 2015 යාපාල ආණ්ඩුවේ පත්වීම සමග මෙනික් ස්වර්ණාභාන කර්මාන්තය නන්නට්ටාර කර ලැබුවේ මා ඉගෙන ඉහෙන කීපරදි. මෙනිකා ස්වර්ණාභාන කර්මාන්තය උපයන ලාභය මත 14% ආදායම් බද්දක් හා 15% අතර වලින් නාණයක් බද්දක් පණ ලැබුවා. ඇමරිකන් ඩොලර් 1500 ගෙවා මෙනික් රැගෙන යාම සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමුවා. 2015 පෙර ඇමරිකාන් ඩොලර් මිලියන 500 විදේශ විනිමය ලබාගත් මේ කර්මාන්තයේ පසුගිය යාපාන ආණ්ඩුවෙන් නැත්තට ඇති කරනු ලැබිණි. මෙම ගැටළු පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග රත්නපුර බේරුවල කොළඹ පීටි අපගේ සංගම විසින් සාකච්ඡා වාර විශාල ප්‍රමාණයක් පැවැත්වුවේද මේ සඳහා කිසිදු පිළියමක් පිළිතුරක් සහනයක් අප වෙත ලබා දීමට එතුමාගේ යාපාන ආණ්ඩුවේ අපහසුතුතුය. ගරු මූලාසන අරඩ මන්ත්‍රීතුමනි, මේ සමයේ හිටපු ජනාධිපති අධිකර මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවේ අවස්ථාවේදී එතුමා කියා සිටියේ අපගේ ඉදිරි ආණ්ඩුවෙන් හා විගේ මෙනික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් සඳහා පරව ඇති බදු ඉවත් කරන බවයි. පොරොන්දු පරිදි එතුමා හා අධිකර ජනාධිපති ගරු මූලාසන අරඩ මන්ත්‍රීතුමනි, මට තව මිනිත්තු කාලයක් අවශ්‍ය වෙනවා. අසාධාරණ ලෙස පරව ලැබූ බදු ඉවත් කරන ලැබුණා. මෙම කරුණ නිසා වර්ෂය තුළ මෙනික් සඳහා ලබාන හැකි ආදායම ඇමරිකන් ඩොලර් බිලියනක් දක්වා ඉලක්කයට යා හැකි බවත්, මෙනික් සඳහා වෙන ලෝක වෙළඳ පොළ හි කේන්ද්‍ර ස්ථානය බවට පත්වීමට ශ්‍රී ලංකාව හැකියා පවතින එතයි මා මෙනික් ව්‍යාපාරයක ලෙස විශ්වාස කරමි. මූලාසන අරෝඩ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මාගේ ආදරණීය පියාණන් වන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දිවඟත ෆරිදාජ්ජාර් මෙතුමා සහ දිවඟත මාගේ මෙණියන් වන සිත්ති ෆරිදා සුල්ෆිකා ෆරිද් මෙතිනියද මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. එසේම මාගේ පවුල සියලු සාමාජිකයන් හෙට ස්තුතිවන්ත වෙමි. එසේම අධිකාරී ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති මාලාව සඳහා මාගේ සම්පූර්ණ සහයෝගය දක්වන අතර සියලුම ජාතීන් අතර සමගිය හා සංහිඳියාවෙන් පවත්වාගෙන යාමට මාගේ උපරිම දායකත්වය දක්වන බවට මේ උත්තරිත සභාව ප්‍රකාශ කර සිටිමි. එමෙන්ම මම මට කියන්න ඕන අපට කර්මාන්ත දක්ෂ කර්මාන්ත ඇමති කෙනෙක් ඉන්නවා. ඒ වගේම අපිට දක්ෂ මෙනික් හා ස්වර්ණභාණ්ඩ භාණ්ඩ රාජ්‍ය ඇමති ගරු ලොහාන් රත්නත් මෙතුමාට විශේෂයෙන් ස්තුති වන අතර මේ අවස්ථාව ලබා දුන තමුණාංශයට වෙළඳ ඇමති ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට සියලුම රාජ්‍ය ඇමතිවරුන්ට මේ අවස්ථාව ලබා දුන්න තමුණාංශයට ඒ වගේම ජොන්සන් ඇමතිතුමාට මාගේ ස්තුතිය පුද කරමින් මාණ්ඩියන නම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මේ ළඟට එස් අඩේකල දානදම ගරු මන්ත්‍රීතුමා මිනිත්තු 12ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
நன்றி தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைக்கு கைத்தொழில் அமைச்சு, வர்த்தக அமைச்சு, இராஜாங்க அமைச்சுக்களுக்கு வருகின்ற விடயங்களிலே கருத்துக்களை சொல்வதற்கு முதல் இந்த புரவி புயலால் பாதிக்கப்பட்ட எங்களுடைய மக்கள் பாடசாலைகளிலும் கோயில்களிலும் பொது இடங்களிலும் வைக்கப்பட்டிருக்கின்ற இந்த நிலையிலே அரசாங்கம் உடனடியாக சமைத்த உணவை கொடுப்பதற்கான நடவடிக்கையை மேற்கொண்டபடியால் ஒரு அளவிற்கு அந்த பிரச்சனைகளை தீர்த்தாலும் கூட எங்களுடைய மீனவர்களுடைய உடைமைகள், வலைகள், வள்ளங்கள் காணாமல் போயிருக்கிறது. அதைவிட விவசாயிகளுடைய விளைநிலங்களிலே தண்ணி கூடுதலாக நிற்கின்றபடியால் மீண்டும் அந்த விவசாயத்தை செய்வதற்கான சந்தர்ப்பம் உருவாகியிருக்கிறது. அந்த வகையிலே உடனடியாக இந்த மீனவ காணாமல் போன வலைகள், வள்ளங்கள் சம்பந்தமாக கவனத்தில் எடுத்து அதேபோல விவசாயிகளுடைய அந்த விளைநிலங்களையும் அவர்கள் மீண்டும் செய்வதற்கான வாய்ப்பினை பெற்றுக் கொடுப்பதற்கு அரசாங்கம் முன்வர வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். எனது ஊரான உடத்தல் தீவு மிகவும் மோசமான ஒரு நிலையிலே பாதிக்கப்பட்டிருக்கிறது. அந்த வகையிலே இந்த முன்னின்று உழைத்தவர்கள் உண்மையிலே எங்களுடைய அமைச்சருக்கு நான் அமைச்சர் கௌரவ சாமல் ராஜபக்ச அவர்களுக்கும் அரசாங்க அதிபர்கள், பிரதேச செயலாளர்கள், கிராம சேவையாளர்கள், அந்தந்த கிராமத்திலே இருக்கின்ற இளைஞர் யுவதிகள் இவர்கள் எல்லாரும் அயராது உழைத்துக் கொண்டிருக்கிறார்கள். அந்த வகையிலே நான் அவர்களுக்கு நன்றியை சொல்லிக்கொண்டு மீண்டும் இந்த தலைப்புக்கு வரலாம் என்று நான் நினைக்கின்றேன். மேலே எங்களுடைய வன்னி மாவட்டத்தை பொறுத்தமட்டிலே இந்த இரண்டு அமைச்சுக்களும் அதுக்கு கீழ் வருகின்ற இராஜாங்க அமைச்சுக்களும் மிக பிரதானமானவை என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். எங்களை பொறுத்தமட்டிலே வன்னி மாவட்டத்திலே கூடுதலான பனை வளம் இருக்கிறது. அந்த பனை வளத்தை கொண்டு ஒடியல், பினாட்டு, இன்னும் பல உற்பத்திகளை எங்களுடைய மக்கள் செய்து கொண்டிருக்கிறார்கள். அதேபோல இந்த பனை வளத்தின் ஊடாக கைவினைப் பொருட்கள் செய்யப்படுகிறது. இந்த கைவினைப் பொருட்கள் எல்லாம் சந்தைப்படுத்துகின்ற வாய்ப்பு மிக குறைவாக இருக்கிறது. அவை சிறுகை தொழில் என்ற அடிப்படையிலே இந்த விடயங்களிலே அமைச்சரவர்கள் கவனம் எடுக்க வேண்டும். இராஜாங்க அமைச்சர்களும் இதிலே கவனம் எடுக்க வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்கிறேன். அவர்களுடைய உற்பத்தி பொருட்கள் என்ன செய்வதென்று தெரியாமல் எங்களுடைய மக்கள் திண்டாடிக் கொண்டிருக்கிறார்கள். அந்த வகையிலே கடல் வளம் இருக்கின்ற போது அதை அந்த அந்த மக்களுக்கு சிறு கைத்தொழில், இந்த கைத்தொழில் பேட்டைகளை உருவாக்குவதற்கான முயற்சிகளை வன்னி மாவட்டத்திலே செய்ய வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். உண்மையிலே விமல் வீரவன்ச அமைச்சரவர்களை கொள்கை ரீதியாக வேறுபாடு இருந்தாலும் எங்களுடைய கௌரவ ஸ்ரீதரன் அவர்கள் பேசுகின்ற போது வடக்கு கிழக்கிலே அவருடைய கவனம் அந்த உப்பளங்கள் சம்பந்தமாக அந்த தொழிற்சாலைகளை மேம்படுத்துவதற்கான முயற்சிகளை அவர் மேற்கொள்கின்ற செயல்பாட்டை இங்கு காணக்கூடியதாக இருக்கிறது. அதேபோல மன்னார் உப்பளம் பழமை வாய்ந்த உப்பளம், அங்கு அமைச்சரவர்கள் வந்து சென்றிருக்கிறார், ஒரு சர்ச்சையும் அங்கு உருவாக்கப்பட்டது. இருந்தாலும் அந்த மன்னார் உப்பளத்தை நம்பி எங்களுடைய மீனவர்கள் இருந்து கொண்டிருக்கிறார்கள். அந்த மன்னார் உப்பளத்தை நவீனப்படுத்தி அந்த உப்புகளை சந்தைப்படுத்துகின்ற வாய்ப்புகளை கொண்டு செல்ல வேண்டும் என்பதையும், எங்களுடைய மன்னார் மாவட்டத்திலே பவுனியா மாவட்டத்திலே முல்லைத்தீவிலே இந்த தொழிற்பேட்டைகளை உருவாக்கி அந்த இளைஞர் யுவதிகளை வேலை வாய்ப்பை வழங்குவதற்கான வாய்ப்புகளை செய்து தர வேண்டும் என்பது எங்களுடைய பிரதான கோரிக்கையாக இருக்கிறது. இந்த கோஆபரேட்டிவை எடுத்துக்கொண்டால் இன்றைக்கு கோஆபரேட்டிவ் சதோசா போன்ற நிறுவனங்கள் உருவாக்கப்பட்ட பின்பு கோஆபரேட்டிவ் மிக வீழ்ச்சி கண்டிருக்கிறது. அந்த கோஆபரேட்டிவிலே வேலை செய்கிற எங்களுடைய ஊழியர்கள் மிகவும் ஒரு சிரமத்துக்குள்ளாகி இருக்கிறார்கள். ஆகவே அதை மேம்படுத்துறதுக்கான திட்டங்களை நீங்கள் வாக்க வேண்டும். எங்களை பொறுத்தமட்டிலே மன்னாரிலே ஒரு கோஆபரேட்டிவ் பில்டிங் இராணுவம் வைத்திருந்தது, அதை இப்பொழுது அவர்கள் விட்டுவிட்டார்கள். ஆனால் அதை செப்படுவதற்கு கோஆபரேட்டிவ்க்கு காசு இல்லாமல் இருக்கிறது. ஆகவே அமைச்சர் பந்துல குணவர்த்தன் அவர்கள் இதில் கவனம் எடுத்து அந்த கோஆபரேட்டிவ் பில்டிங்கை செப்படுத்தி தர வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். அதேபோல வவுனியாவில் கோஆபரேட்டிவ்க்கு சொந்தமான பயிற்சி நிறுவன பில்டிங் அது இப்போது கொரோனாவுக்கு பயன்படுத்தப்படுகிறது, அதையும் அந்த கோஆபரேட்டிவ்க்கு விட்டுக் கொடுக்க வேண்டும், அதையும் நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். அதைவிட நீங்கள் என்னோடு பேசுகின்ற போது இந்த ஒரு ஆலோசனை என்று சொன்னீர்கள், இந்த சதோசா போன்ற ஒரு ஒரு தொழிலை செய்வதற்கு ஒரு ஒரு கடையை போடுவதற்கான வாய்ப்புகள் இருப்பதாக சொல்லியிருந்தீர்கள். இந்த விடயங்களிலே நான் உங்களோடு கலந்தாலோசித்து இந்த விடயங்களிலே எங்களுடைய வன்னி மாவட்டத்திலே பல இடங்களிலே இதை நிறுவுவதற்கான முயற்சிகளை மேற்கொள்வோம். நானாட்டான் பிரதேச சபையில் பிரதேசத்திலே அங்கே அவர்கள் பொருட்கள் வாங்குவதாக இருந்தால் மன்னாருக்கு செல்ல வேண்டும் அல்லது முருங்கனுக்கு செல்ல வேண்டும். ஆகவே நானாட்டான் பிரதேசத்திலே இந்த சதோசா நிறுவனம் அல்லது நீங்கள் சொன்ன ஆலோசனைப்படி ஒரு ஒரு கடத்தொகுதியை அங்கு செய்வதனூடாக அந்த மக்கள் பயனடையக்கூடிய வாய்ப்புகள் இருக்கிறது. அதைவிட இந்த நெல் விவசாயிகளுடைய நெல் நிர்ணயம் அதைவிட அரசாங்கம் வர்த்தமானிலே விலை குறைப்புகளை அறிவிக்கிறது. சமெண்டின் விலை, அரிசி விலைகள் இப்படி அறிவித்தாலும் கூட நகரப்புறங்களிலே கிராமப்புறங்களிலே அந்த விலை குறைப்பு என்பது நடைபெறுவதில்லை. அதற்கான நடவடிக்கைகளை கடுமையாக்க வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். ஏனென்றால் அரசாங்கம் ஒரு நல்ல மக்களுக்கு அதை சென்றடைய வேண்டும், மக்கள் அதிலே பயனடைய வேண்டும் என்று நினைக்கின்ற போது அந்த அந்த அதை அதை செயல்படுத்துகின்ற முதலாளிகள் அந்த விலைகளை குறைத்து கொடுக்கின்ற வாய்ப்புகள் எங்களுடைய பிரதேசத்திலே மிக குறைவாக இருக்கு. அதனால அரசாங்கம் சொல்லுகிற விலை அது சம்பந்தமான கடுமையான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். அப்பொழுதுதான் மக்கள் சரியான பயனடைவார். இதே போல நெல்லுக்கான விலை நிர்ணயம் நெல்லை அரசாங்கம் கொள்வனவு செய்ய வேண்டும். அது ஒரு குறிப்பிட்ட தொகையை தான் எல்லா இடத்திலையும் கொள்வனவு செய்கிறார். ஆனால் அது உண்மையிலே எங்களுடைய விவசாயிகள் சரியாக கஷ்டப்படுகிறார். அவை அரசாங்கம் எல்லா நெல்லையும் நீங்கள் வாங்குகின்ற போது ஒரு விலை நிர்ணயத்திலும் வாங்குகின்ற போது அதொரு விவசாயிகள் பயனடையக்கூடிய வகையிலே அது ஒரு நல்ல விடயமாக அது இருக்கும் என்று நான் இச்சந்தர்ப்பத்திலே உங்களுக்கு ஒரு ஆலோசனையாக சொல்லுகின்றேன். எங்களுடைய ராஜாங்க அமைச்சர் தயாசிறீ ஜெயசேகர் அவர்கள் பட்டிக்ஸ் எங்களுடைய பிரதேசத்திலே இந்த பட்டிக்ஸ் உடுப்புகள் அங்கு மிக குறைவாக இருக்கிறது. ஆகவே அந்த எங்களுடைய பிரதேசத்திலும் அந்த பட்டிக் துணியினுடைய பயன்பாட்டை நீங்கள் அங்கு எல்லா எங்களுடைய வன்னி மாவட்டத்திலே செய்ய வேண்டும். அடுத்தது எங்களுடைய ராஜாங்க அமைச்சர் அவர்கள் மண் அதாவது மண்ணால் செய்யப்படுகின்ற பொருட்கள் அந்த பொருட்கள் இன்றைக்கு அரிதாக இருக்கிறது. எங்களுடைய பிரதேசத்திலே கொஞ்ச குடும்பங்கள் தான் இந்த மட்பாண்டத்தை செய்பவர்கள் இருக்கார்கள். அவை அந்த மட்பாண்டத்தை செய்பவர்கள் அவர்களை
கர்வந்தித்துமா அப்பி தனடமாத் we have decided to establish two centers two batik training centers in Jaffna, especially Dharmapuram and there's another place, I can't remember the place, but after that next year definitely we are going to start so many batik training centers in north and east. So we'll give the fullest support, and I know there are so many issues with handloom industry. I personally come and visit all these places and try to develop the handloom industry again, right?
Thank you honorable minister. அந்த மட்பாண்ட பொருட்கள் மட்பாண்டம் செய்பவர்களுடைய குடும்பங்கள் அரிதாகி வருகிறார்கள். அவர்களை ஊக்குவிக்க வேண்டும். அடுத்தது நான் அமைச்சரிடம் பேசுகின்ற போது சொன்னேன், அங்கே செய்கிற உற்பத்திகளை சந்தைப்படுத்துகின்ற வாய்ப்புகளை நீங்கள் உண்டு பண்ண வேண்டும். அப்பொழுதுதான்
இந்த
எங்களுடைய சந்தைப்படுத்த முடியாமல் உற்பத்திகளை வைத்துக் கொண்டு எங்களுடைய மக்கள் திண்டாடி கொண்டிருக்கிறார். ஆகவே அந்த விடயத்திலே ராஜாங்க அமைச்சர்கள் கவனத்திலே எடுக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கிறேன். இறுதியாக நான் ஒன்றை சொல்ல வேண்டும். ஃபீல்ட் மாஸ்டர் சரத் பொன்சேகா அவர்கள் நேற்றைய தினம் அந்த வெற்றி எப்படி கிடைத்தது என்று மிக சிறப்பாக சொல்லிக் கொண்டிருந்தார். அது அவருடைய கருத்து. ஆனால் அதை ஒரு விடயத்திலே அவர் சொல்லுகின்ற போது இந்த புயல் மாவீரர் தினம் அன்றைக்கு வந்திருந்தால் இந்த நிகழ்வுகள் நடந்திருக்காதென்று மிக ஒரு சின்ன பிள்ளை போல் பேசியிருக்கிறார். அதை நான் உண்மையிலே வன்மையாக கண்டிக்கிறேன், மனவருத்தப்படுகிறேன். இப்படியான ஒரு சிந்தனை உள்ள ஒருவருக்கு எங்களுடைய மக்கள் வாக்களித்திருக்கிறார்கள் என்பதை கேட்கின்ற போது உண்மையிலே அதை ஏற்றுக்கொள்ள முடியாமல் இருக்கிறது. எங்களுடைய மக்களுடைய வாக்குகள் கூடுதலாக அவருக்கு விழுந்திருக்கிறது. ஆகவே இந்த சிந்தனையோடு அவர் ஜனாதிபதியானால் என்ன நடந்திருக்கும் என்பது ஒரு அச்சப்பட வேண்டிய ஒரு விடயமாக அவருடைய கருத்துக்கள் இப்பொழுது மாறி வருகிறது. ஆகவே எங்களுடைய மக்கள் கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களுக்கு வாக்களிக்கவில்லை. ஆனால் கௌரவ சரத் பொன்சேகா அவர்களுக்கு தான் வாக்களித்தோம். ஆனால் அவருடைய கருத்துக்கள் எங்களுடைய வாக்கின் அந்த அர்த்தம் அந்த மக்கள் வைத்த நம்பிக்கையை வீணடிக்கின்ற கருத்துக்களாக இருப்பதை எண்ணி நான்
மனவருத்தப்படுகிறேன்.
அந்த வகையிலே உண்மையிலே இது ஒரு ஒரு கண்டிக்கத்தக்க விடயம். அந்த மாவீரர் தினம் என்பது விடுதலை புலிகளை அரசாங்கம் எதிர்க்கிறது. ஆனால் அந்த விடுதலை புலிகளிலே இருந்த பிள்ளைகளுடைய தாய் தந்தை உறவுகள் அந்த அஞ்சலியை செலுத்துவதற்கு யாரும் மனிதாபிமானம் உள்ளவர்கள் எதிர்ப்பு தெரிவிக்க முடியாது. ஆனால் அந்த நேரத்திலே இந்த புறவி புயல் வந்திருக்க வேண்டும், இந்த நிகழ்வுகள் நடைபெறாமல் இருந்திருக்கும் என்று சொல்லுகின்ற ஒரு சிந்தனை மட்டமானது. ஆகவே
அந்த
வகையிலே இந்த தலைப்புகள் வருகின்ற தொழில் கைத்தொழில் அமைச்சு வர்த்தக அமைச்சு இரண்டும் உண்மையிலே வந்துள்ள குணவர்த்தனா அவர்கள் எனது பழைய நண்பர், அதே போல ராஜாங்க அமைச்சர் தயாசிறி ஜெயசிறகரும் முதல் விளையாட்டு அமைச்சராக இருந்தவர், அவருக்கு தெரியும் எப்படியாக கையாள வேண்டும் என்று. எங்களுடைய புதிய ராஜாங்க அமைச்சர் இன்றைக்கு புதுசாக இருக்கிறார். ஆகவே இந்த இளைஞர்களுடைய செயல்பாடு எங்களுடைய தேசத்திலே உங்களுடைய
நடவடிக்கைகளூடாக
வேலை வாய்ப்பை பெற்றுக் கொடுப்பதற்கான வசதிகளை செய்து கொள்ள வேண்டும், செய்து தர வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
பௌமிஸ்வதி கருமந்தி.